So.
Order, please. Kathanayaka Wariyasinghe karunu labana nivedana Parliamentary Katupinda Karaka Sabhave rasvimak 2018 June masa 21 wenida Brahaspatinda ena mada dina aparabhaga dekata mage nilakamari payapinda nivita bævin ida pæmina sahabhagin lesa sielu garu sabhika mantrin janata me avasthavedi matak karimi e wagema Sabha Devani Nivedanaye Sabhapati Namavali Seve Pinisa Maha Visin Patkarana Lada Garu JM Kumar Siri Mahata Niyojya Kathanayaka Vashayenda Garu Lakhijayana Mahata Rajya Amathyaka Vashayenda Garu Edgar Gunasekara Mahata Niyojya Amathyaka Vashayenda Patvima Nisa Parliamentary Anka 140 Wani Sthavara Niyogaya Prakarawa Mayanta Disanaye Mahata Garu Hesham Vitanage Mahata Saha Saha Garu Vijayapala Hettiyarichi Mahata 8 Wani Parliamentary Devani Sabhavale Sabhapati Namavali Seve Pinisa Patkarana Lada Bava දන්වනු කැමැත්තෙමි. ලිපි ලේඛනාදී පිළිගැනීම ගරු මුදල් ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 235 වැනි අධිකාරිය රේගු ආඥාපනතේ 10 වැනි වගන්ති යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් යෝජනාව 2018 මාර්තු 16 දිනදී අංක 26.62.45 දන්න අති විශේෂ කැසට් පත්‍රය 235 වැනි අධිකාරිය රේගු ආඥාපත්‍රයේ 10 වැනි වගන්ති යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධ වූ යෝජනාව 2018 අප්‍රේල් 17 දිනදී අංක 26.62 දන්න අති විශේෂ කැසට් පත්‍රය 235 වැනි අධිකාරිය රේගු ආඥාපත්‍රයේ 10 වැනි වගන්ති යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව 2018 මේ පළවෙනි දිනදී අංක 26.692 දරණ අති විශේෂ ගැසට් පත්‍රය 235 වැනි අධිකාරිය රේගු ආඥාපත්‍රයේ 10 වැනි වගන්ති යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් යෝජනාව 2018 මේ දෙක දිනදී අංක 26.69/19 දරණ අති විශේෂ ගැසට් පත්‍රය 235 වැනි අධිකාරිය රේගු ආඥාපත්‍රයේ 10 වැනි වගන්ති යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් යෝජනාව 2018 මේ 19 වෙනි දිනදී අංක 26.71/15 දරණ අති විශේෂ ගැසට් පත්‍රය 2017 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 පෙබරවාරි 23 දිනදී අංක 26.59/52 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2017 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 මාර්තු 7 වැනි දිනදී අංක 26.61/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2017 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 මාර්තු 19 වැනි දිනදී අංක 26.63/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2017 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 අප්‍රේල් මාස පළවෙනි දිනදී අංක 26.64/49 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2017 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 මැයි පළවෙනි දිනදී අංක 26.69/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2017 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 මැයි 18 වෙනි දිනැති අංක 27/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 මැයි 9 වෙනි දිනැති අංක 27/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නියමය සහ 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 මැයි 20 දිනැති අංක 27/85 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නියමය මම ඉදිරිපත් කරමි. එම යෝජනා සහ නියමයන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ස්තුතියි ගරු ස්වදේශ කටයුතු ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව හා ගිණුම් මම ඉදිරිපත් කරමි. එම වාර්තා අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කලබලාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මහානගර බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2016 සහ 2017 වර්ෂය සඳහා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තා ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2016-17 වර්ෂය සඳහා සීමා සහිත ලංකා ෆොස්ෆේට් සභාගමේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මයේ ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කාර ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව 2017 වර්ෂය සඳහා ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව 2017 වර්ෂය සඳහා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවතිය මුකුලේතය මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් ගරු මහින්ත දිසානායක මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, I present the report for the Sectoral Oversight Committee on Economic Development on 1990 Swasavya Foundation Bill, which was referred to the said committee.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු රංජිත් සියඹලි අපිටියමැතිතුමා.
ගරු කථානායකතුමනි, අරනායක කීරපණය ගුරුගලේ යන ලිපිනයෙහි පදිංචි උදුලාවතී මැණිකේ මහත්මියගේ ලැබුණු ප්‍රතිසම සහ කෑගල්ල දිඹුල්ගමුව බෙලිවත් යන ලිපිනයෙහි පදිංචි WP සුබසිංහ මහතාගෙන් ලැබුණු ප්‍රතිසමක්ද පිළිගන්වමි.
ගරු අසන්ත අලුවිහාරී මැතිතුමා.
ගරු කථානායකතුමනි, මාතලේ කළුදෑවල පාරාවත්ත අංක 4 ඇලේරක් 3 සීදරණ ස්ථානයේ පදිංචි KG ප්‍රේමසිරි මහතාගෙන් ලැබුණු පෙස්සමද, මාතලේ මල්වත්ත පාර අංක 200 ඇලේරක් 5 දරණ ස්ථානයේදී පදිංචි ප්‍රදීප් මද්දුම කුලගේ මහතාගෙන් ලැබුණු පෙස්සමක් සහ මාතලේ කටුදෙනියේ අංක 145 ඇලේරක් 2 ඇලේරක් B දරණ ස්ථානයේ පදිංචි WMMG ඉන්දික කුමාර මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්වමි.
ගරු ඉරාන් වික්‍රමරත්න මැතිතුමා.
ගරු කථානායකතුමනි, කොළඹ 5 කිරලපන මාවත අංක 73 ඇලේර 747B දරණ ස්ථානයේ පදිංචි KA පාලිත රම්‍යසිරි පෙරේරා මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු රංජිත් අලිවිහාරී මැතිතුමා. ගරු ප්‍රියංකර ජයරත්න මැතිතුමා. ගරු ආචාර්ය හරිසත් සිල්වා මැතිතුමා.
ගරු කථානායකතුමනි, ඇතුල් කෝට්ටේ මාලිගාව පාර අංක 16/25 බී දරණ ස්ථානයේ පදිංචි ධම්මික පරණ යාපා මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු ප්‍රියංකර ජයරත්න මැතිතුමා. ගරු සුනිල් හඳුන්නැත්තේ මැතිතුමා.
ගරු කථානායකතුමනි, දෙයියන්දර කළුගල දෙනිය අංක 2000 දරණ ස්ථානයේ පදිංචි JL සුනිල් නන්දන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, දෙහිවල අනගාරික ධර්මපාල මාවත අංක 81/7 සීධර්ණ ස්ථානයේ පදිංචි KCJ බැසිල් ප්‍රනාන්දු මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද, පිළියන්දල මාවිත්තර කනත්ත පාර අංක 98 න් 6 දරන ස්ථානයේ පදිංචි එම්.කේ. සේන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද අතුරුලිය යහමුල්ල ඉඹුල්ගහවත්ත විස්මී අනලිපිනේ පදිංචි මහවත්තගේ විජේරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නේ
ගරු බිමල් රත්නායක මැතිතුමා ගරු අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා
පින්ගිරියන ලිපිනේ පදිංචි ආර්.පී. දුලීකා දිල්හානි මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නුයි
ගරු ජිලුම් අමුණගම් මැතිතුමා ගරු ඉෂාක් රහමන් මැතිතුමා
ගරු කථානායකතුමනි ඉපලගම කුංජිකුලම අංග 28 දරණේ ස්ථානයේදී පදිංචි ජේ.කේ. සේනාධීර මහතාගේ ලැබුණු පෙත්සම පිළිගනිමි
ගරු හර්ෂණ රාජකරුණා මැතිතුමා
ගරු කථානායකතුමනි යක්කල පොල්හේන අංක 31 න් 1 දරණ ස්ථානයේ පදිංචි ජේ.ඒ.පී. පద్මලතා මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි
ගරු හේෂාන් විතානගේ මැතිතුමා
ගරු කථානායකතුමනි ඇඹිලිපිටිය මොරකැටිය නුගේහරස් පාර අංක 39 93 න් 5 දරණ ස්ථානයේ පදිංචි ඒ එදිරිසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි
ගරු ප්‍රියංකර ජයරත්න මැතිතුමා
ගරු කථානායකතුමනි අක්මීමන කටු හෙම්පල ගොඩදුව පාර අංක 104 න් ඇල ඉරක් 4 දරණ ස්ථානයේ පදිංචි එස්.ඒ. අතපත්තු මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි
ගරු සංදීප් සමරසිංහ මැතිතුමා
ගරු කථානායකතුමනි ඇහැලියගොඩ පනාවල රංගේගම අංක ඒ ඇල ඉරක් 12 ඇල ඉරක් 4 දරණ ස්ථානයේ පදිංචි පී එච් පියවන්ස් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි
මේ පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු වනු ඇත පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍ය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ගරු වැවිලි කර්මාන්ත මැතිතුමාගේ ඇසීමට
අර කථානායකතුමනි මම ප්‍රශ්නේ අසනවා
ගරු කථානායකතුමනි ගරු ආචාර්ය බන්දුරෝනර් මැතිතුමා අහන ප්‍රශ්නයට උත්තරේ ප්‍රාදේශීය වැවිලි සමාගම සමාගම් කොළඹ කොටස් වෙළඳ පොළෙහි ලේකණගත කර සමාගමක් බවට පත් කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුකූලව ප්‍රතිපත්තිය සැලසුම් කටයුතු අමාත්‍යාංශය යටතේ වැවිලි ප්‍රතිව්‍යුහය කමිටු පිහිටුවන සිදු කර ඇත. ඒ යටතේ උප කමිටු පත්කිරීම සිදු කර නිර්දේශ ලබා දී ඇති අතර ප්‍රධාන කමිටුව මගින් පත්කර ජාත්‍යන්තර ගිණුම් කරන ආයතන තුනක් විසින් ප්‍රාදේශීය වැවිලි සමාගම් වල මුල්ලිය හා කෘෂිකාර්මික ඇගැයීමක් සිදු කර ඇත. ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය. එතුමා අහන තියෙන දෙවෙනි ඊළඟ ප්‍රශ්නය එමනම් අංක 1 මගින් ඉදිරිපත් කර ඇත. 1 සහ 2 එමනම් අංක 2 මගින් ඉදිරිපත් කර ඇත. 1 මම හැන්සට් එකට බාර දෙනවා. නිසා පුද්ගලීකරණය කරන ලද ප්‍රතිදේ ප්‍රාදේශීය වැවිලි සමාගම් විශ්ව යටතේ පාලනය වන ඉඩම් ප්‍රමාණයක් එමනම් 3 මගින් ඉදිරිපත් කර ඇත. ප්‍රාදේශීය වැවිලි සමාගම් විශ්සක් ආදායම් වතුයායන් 400කට ආසන්න ප්‍රමාණයක තේ පොල් රබර් යන ප්‍රධාන භෝගයන්ට අමතරව විවිධ භෝග වගා කර ඇත. වතුවල පරදායිතාව වතුයායෙන් වතුයායට වැවිලි සමාගම් සමාගමට මෙන් විවිධ කාල පරාසයක් තුරදී වෙනස්වීම් වලට භාජනය වේ. මෙහිදී පළදායිතාව යන්නෙන් අදහස් කරන සංඛ්‍යා දත්තයන් මොනවාද යන්න නිශ්චිතය සඳහන් කරන්නේ නම් මේ පිළිබඳව අදාළ දත්ත ලබා දිය හැකිය.
ගරු කථානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මම එතුමාට ස්තුතිවන්ත වෙනවා මේ පිළිතුරු සැපීම සම්බන්ධයෙන්. අධි සංවේදී පරිසර කලාපයක් වන නකල්ස් කඳුවැටි ආශ්‍රිත ප්‍රදේශය තුළ වැවිලි කර්මාන්ත සමාගම් සතු වතුවල ඉඩම් ඉතා විශාල වශයෙන් පුද්ගලීකරණය සඳහා සමහර විට දැනටමත් වැව් යනාදිය පෞද්ගලික අංශයට පවරාදී තිබෙන නිසා මේ පිළිබඳ ඒ ප්‍රදේශයේ ජනතාව ඇතුළු පරිසරවේදීන්ගේ විශාල විරෝධතාවයක් මතුවෙලා තිබෙන නිසා පළවෙනිදා දින සිට ගරු අග්‍රාමාත්‍යතුමා ඒ ප්‍රදේශයට කැඳවාගෙන යන්න බලාපොරොත්තු වෙන නිසා මේ නකල්ස් කඳුවැටි ආශ්‍රිතව රාජ්‍ය වැවිලි සංස්ථාව සතු ඉඩම් පුද්ගලිකාංශයට ලබා දීමේ ප්‍රතිපත්තිය රජය ක්‍රියාත්මක කරනවාද නැද්ද කියන එක පිළිබඳ ඔබතුමා මේ ගරු සභාවට දැනුම් දෙනවද?
ගරු කතානායකතුමනි,
ගරු කතානායකතුමනි, නකල්ස් රක්ෂිතයට ආයත් කිසිම ඉඩමක් අපි දීලා නැහැ. මම ඔබතුමාට ඉතිහාසය කියන්න ඕන. චන්ද්‍රිකා මැතිනිය 95 ලක්ෂ පහක් දුන පුද්ගලිකාංශයට. ඔව් කවුද විරුද්ධුනේ? හරි හරි, මං කියන්නේ චන්ද්‍රිකා මැතිනිය 95 චන්ද්‍රිකා මැතිනිය පොඩ්ඩක් අහගෙන ඉන්න බා, පොඩ්ඩක් කලබල වෙන්න එපා. චන්ද්‍රිකා මැතිනිය ඉඩම්මක් කර ලක්ෂ පහක් දුන්න සභාගම් 9 කවුද දුන්නේ ඒක? හරි හරි හරි, පොඩ්ඩක් පොඩ්ඩක් ඉන්න. නෑ ලෙට් මී රිප්ලයි. උත්තරේ ඕනේ නැත්නම් වාඩි වෙනවා. හරි, උත්තරේ ඕනේ නැත්නම් වාඩි වෙනවා. මට උත්තරේ දෙන්න ඉඩ අරින්න. එතකොට ගරු කතානායකතුමනි, චන්ද්‍රිකා මැතිනිය ඉඩම්මක් කර ලක්ෂ පහ පුද්ගලික ආශ්‍රයට දෙනකොට මේ මහනුවර දිස්ත්‍රික්කයේ මාතලේ දිස්ත්‍රික්කයේ තියෙන වතු කිසි කෙනෙක් ගත්තේ නැහැ. No one wanted those estates. They were so badly maintained. වතු සභාගම් කිව්වා අපිට මහනුවර තියෙන වතු ටිකයි මාතලේ තියෙන වතු ටිකයි අපිට එපා. ඒ වගේ තරම් දුර්වල මට්ටමක තිබුණේ. එතකොට දැන් අවුරුදු දැන් එදා ඉඳලා අද දක්වා භාණ්ඩාගාරයට අවුරුද්දකට මිලියන 1500ක් යනවා ගරු කතානායකතුමනි මේ වතු නඩත්තු කරන්න. හැම අවුරුද්දෙන් භාණ්ඩාගාරයට ගිහිල්ලා කෙදිරි ගන්න ඕන. තමුන්නාසෙලා අවුරුදු 20ක් චන්ද්‍රිකා මැතිනිගේ කාලේ ඉඳලා මම 2001 වැවිලි කර්මාන්තය පිටියට එකක් අවුරුදු 20ක් EPF ගෙවුවේ නැහැ. මිලියන 1800ක් මේ ජනබසම රාජ්‍ය වැවිලි සත්තා වතුවල මිලියන 1800ක් තමුන්නාසෙලා EPF ගෙවුවේ නැහැ. පොඩ පොඩක් ඉන්න. මේක දිග කතාවක් තියෙනවා. මේක ටිකක් නෑ නෑ නකල් විතරක් නෙමෙයි. දැන් එතකොට තමුන්නාසෙලා 2015 අපිට බාර දෙනකොට මිලියන පොඩ්ඩක් වාඩිලාගෙන ඉන්න. හරිද? 2015 යහපාලන ආණ්ඩුව වෙනකොට කර කතානායක තුමනි මිලියන 1800ක් EPF ගෙවන්න තිබුණා. මේක තමයි ඒ අවස්ථාවේදී මම වැඩි කර්මාන්ත ඇමතිවරයා ඇටියට කැබිනට් පත්‍රිකාවක් දාලා රවී කටවනායක ඇමතිතුමා මිලියන 1800ක් මුදා හැරියා EPF ගෙවන්න. ඒකේ මිලියන 1000ක් දුන්නා යහපාලන ආණ්ඩුව කාලේ. එතකොට දැන් අද මේ වතු නඩත්තු කරගන්න බෑ. මම ගිය සතියේ මාස දෙකකට කලින් ගියා හයාපාක් වත්තට තෙල් දෙන්නේ සුමානෙකට දවස් දෙකයි වැඩ තියෙන්නේ. ඒ කම්කරුව කියලා මේ කාට හරි දෙන්න කරන්න පුළුවන් කෙනෙකුට. එතකොට මේ කබීර් හෂීම් ඇමතිතුමා මේ අමාත්‍යංශ කරනකොට මේ කාටවත් එපා කියප වතු අවුරුද්දකට මිලියන 1500ක් පාඩු වෙන වතු වතුවල වගා නොකරපු ඉඩක් වගා කරපු ඉඩක් නෙමෙයි. වගා නොකරපු ඉඩම් තෝරගෙන කබීර් හෂීම් ඇමතිතුමා යෝජනා 250ක් හැදුවා. මේ වතු ප්‍රයිවට් සෙක්ටර් එකේ අයට ඕන ඉල්ලන ඕන කෙනෙකුට දෙන්න. මේක කබීර් හෂීම් ඇමතිතුමාගේ අයටයි මගේ අයටයි දුන්න කෙන අමුලික බොරුවක්. කබීර් හෂීම් ඇමතිතුමා මේ යෝජනා 250 හැදුවේ කන්සල්ටන්ට්ස්ලා උපදේශකවරු 5 අවුරුදු 1 මේ යෝජනා සියල්ලම අධ්‍යයන කළා. භාණ්ඩාගාරයේ කැමැත්ත අනුව තමයි මේ යෝජනා 250 හැදුවේ. එතුමා අමාත්‍යාංශය මට බාර දෙනකොට මේ යෝජනා කැබිනට් මණ්ඩලයෙන් අනුමත වෙලා තිබ්බේ. හැබැයි මම තමුන්නාසලට කියන්න ඕන නකල් සක්ෂිතයේ එක බිං අඟලක් දීලා නැහැ. එක බිං අඟලක් දීලා නැහැ. පොඩ ෆිනිෂ්. එතකොට මම පුවත්පත් සාකච්ඡාවක් තියලා කිව්වා මට පෙන්නන්න කොහෙද දීලා තියෙන්නේ නකල් සක්ෂිතේ. ඔබතුමා දන්නවද නකල් සක්ෂිතයේ පොළොවේ ලකුණු කරලා තියෙනවා. පොළොවේ ලකුණු කරලා තියෙනවා. ඒ ලකුණු වලින් පිට තමයි අපි දීලා තියෙන්නේ. ඉතින්
දැන් තබුන් වහන්සේලා මේ නකල් රක්ෂිතය කියලා මොකක්ද ඕ එතකොට මේ ජනවසය වතු තාම පාලනය වෙන්නේ රජයෙන් මාතලේ ඇල්කඩුවත් පාලනය වෙන්නේ රජයෙන් එතකොට මේ වතු නඩත්තු කරන්න බෑ මේ කවුරුවත් එපා කියීම වතු එතකොට මේ දැන් රාජ්‍ය වීසා මාත්‍යංශ කියන්නේ මොකද්ද මේ ලාභ ලබන ආයතන එක්තරා දියුණු මට්ටමකට ගේන්න ඔබතුමා දන්නවද රාජ්‍ය ආයතන නඩත්තු කරන්න බිලියන 450ක් යන අවුරුද්දට ආණ්ඩුවට රාජ්‍ය ආයතන බිලියන 450ක් යන ආණ්ඩුවට රාජ්‍ය ආයතන නඩත්තු කරන්න ඉතින් මේකයි සැබෑ තත්ත්වය කබීර හෂී මැතිතුමා යෝජනා 250 ගානක් හැදුවා ඒක යෝජනාවකත් ක්‍රියාත්මක වෙලා නැහැ ඒ හැම යෝජනාවක්ම රක්ෂිතයෙන් පිට කියලා මම තවුන්වන්තලට කියනවා
ගරු කතානායකතුමනි එතුමාගේ පිළිතුර ගැන ස්තුතිවන්ත වෙනවා දැන් පාර්ලිමේන්තුවේ මෙවැනි පැහැදිලි කර ගැනීමක් කරගන්න එක වැදගත් මොකද චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ රජයේ මෙතුමා වැවිලි කර්මාන්ත පිළිබඳ නියෝජ්‍ය ඇමතිතුමා අපි ඒකේ සම්බන්ධ පුද්ගලීකරණය පිළිබඳ ප්‍රතිපත්තියට මොන නියෝජ්‍ය ඇමතිද
සුදේශ කටයුතු
දන්නේ සුදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිකම
එතකොට ඔබතුමා කද්ද උඩරට ප්‍රදේශයේ නියෝජනය කරන ඓතිහාසික උරුමයන් නියෝජනය කරන ඇමතිවරයෙක් විදිහට අපි තමුන්නාසල කවුරුත් පිළිගන්නවා ඓතිහාසික අසාධාරණයක් කන්ද උඩරට ජනතාවට සිද්ධ වෙලා තියෙනවා බ්‍රිතාන්‍ය පාලන යුගයේදී මුඩුබිම් පනතයටද ඉඩම් අහිමි කරලා එතකොට එහෙම ඉඩම් අහිමි අති මහත් ඓතිහාසික අසාධාරණයක් වෙච්ච ජනතාවක් සිටියේදී මේ රාජ්‍ය වැවිලි සංස්ථාව සතුව තියෙන ඉඩම් දැනට පුද්ගලීකරණය කළා නැහැ මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රතිපත්තිය උනේ පුද්ගලීකරණයෙන් බැහැරව උපාය මාර්ගික ක්‍රමවේද මගින් ඒවා වඩා ඵලදායී තත්වයට ගෙන එම. එහිදී දැන් මේ රක්ෂිතයේ අවට ප්‍රදේශයේ තියෙන ඉඩකඩම් වැවිලි නොවන කාර්ය සඳහා ඒ කියන්නේ වන වගාව සහ වෙනත් භෝග වගාවන් නොවන කාර්ය සඳහා දීම සඳහා යෝජනා කැඳවලා තියෙනවා. උදාහරණයක් වශයෙන් හරකුන් 3000ක් දෙනුන් 3000ක් එකවත්තකට දැමීම පිළිබඳ යෝජනාවකුත් ඇවිල්ලා තියෙනවා. මේ වන විට එක වැවක් දැනට මේ වැවිලි සංස්ථාව සතුව තිබුණ ගෞරවනීය ස්වාමින් වහන්සේලා විසින් ගොඩනගපු වැවක් ජනතාවගේ වැවක් පුද්ගලීකරණය කරලා තිබෙනවා. මම ඒ පිළිබඳ ඔබතුමාට කරුණු දෙන්නම්. අපි කියන්නේ මේ විනිවිද පේන ආකාරයට වැවිලි කර්මාන්තය සඳහා ඵලදායී නොවන ඉඩම් හැම මහ පොළොවේ බිම් මංගලක්ම රටේ ඵලදායීතාවයේ ඉහළ නංවා ගැනීමට යොදා ගැනීම ගැන අපේ කිසි විරුද්ධයක් නැහැ. නමුත් ඒ කරන පිළිවෙත තුළ එය පරිසරයට හානියක් නොවන ආකාරයටත් ඒ සංවේදී පරිසර කලාපයේ රැකෙන ආකාරයටත් ඒ ප්‍රදේශයේ මහජනයාගේ හඬට කන් දීලා සාකච්ඡා කරලා ඔවුන් සමග එකතු වෙලා ගන්න තීන්දුවක් මිස දේශපාලන ජාවාරම්කරුවන් සඳහා මේ ඉඩම් ටික බෙදා නොදිය යුතුයි කියන ස්ථාවරයේ තමයි අපි ඔබතුමාට සඳහන් කරන්නේ.
මම මේ පාර්ලිමේන්තුවේ වගකීමෙන් කියන්නේ කබීර රෂී මැතිතුමා යෝජනා 250ක් හදලා තිබ්බා. ඒව යෝජනා විතරයි කැබිනට් එකේ අනුමත වුණා. නමුත් එක බිංගකලා තාම දීලා නැහැ. ඒක හරිද? ඉතින් එතකොට එදා චන්ද්‍රිකා මැතිණිය ඉඩම්මක් කරලා ලක්ෂ 5ක් දෙනකොට මොකද්ද ඇති වෙච්ච තත්ත්වය? තමුන්නාදලා කාගෙන්ද ඇහුවේ? කාගෙන්ද උපදෙස් ගත්තේ? ලක්ෂ 5ක් දුන්නා සභාගම් වලට. ඒක වැරද්දක් කියලා පිළිගන්නවද?
හොඳයි දැන් අපි වර්තමානයේ ගැන කතා
කරමු. මේ කාටවත් ලක්ෂ 5ක් දුන්නා. ඒකට මොකද්ද කියන්නේ? එදා පරිසර වේදිකේ ගැහුවද? නෑ. වාර්තා ගත්තද? එම නිසා
අර මේක පැහැදිලි කරන්න හරි පැහැදිලි
කරන්න සර් මේගොල්ලන්ගේ බලාපොරොත්තු මේ ආයෝජන කඩාකප්පල් කරන්න. ඔබතුමා දන්නවද සර් that one more important thing. දැන් මේ පළාත්වල සම්පත් කොච්චර තියෙනවද කිව්වද ගරු මන්ත්‍රීතුමනි සෙම්බුවත්ත කියලා වත්තක් තියෙනවා. මේ වත්ත ෆෝන් එකක් හැරෙට තියෙන්නේ. ඒක උඩ වැවක් තියෙනවා. ඔබතුමා දන්නවද මේ වැව බලන්න එනවා විදේශ සංචාරකයෝ. ගිය අවුරුද්දේ මේ සෙම්බුවත්ත බලන්න ආව කොච්චර ආවද කිව්වද ටිකට් සේල්ස් වලින් විතරක් ආදායම 10 මිලියන්. ඉතින් මේ කලාකප්පල් කරන්න හදන්නේ. මේ ඔබතුමා වැවක් ගැන කිව්වේ. කඩාකප්පල් ආයෝජන කඩාකප්පල් කරන්න මේ වැඩ. වෙන කිසිම දෙයක් නෙමෙයි කරුණාත් මතිතුමා.
හොඳයි ආයෝජන කර. හරි පැහැදිලි කරලා අපි යනවා කියනවා.
හම්බන්තොට දෙන්න හදනකොට එතන විරෝධතා පවත්තනවා. ආ හම්බන්තොට ඉඩක් දෙනවයි කියනවා.
හොඳයි අපි ඊළඟේ
ඔක්කොම කඩක.
හොඳයි අපි පස්සේ හරි දෙවෙනි ප්‍රශ්නේ අහන්න දෙවෙනි ප්‍රශ්නේ.
ඔ මගේ ප්‍රශ්නේ දැන් අපි මේ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ මේ ඉඩම් පුද්ගලීකරණය කිරීමට අබමන් රේණුවකින්වත් සම්බන්ධ වෙලා නැහැ අපි ආණ්ඩුවේ ඉඳලත් නැහැ. ඊළඟට එතුමිය මේ ඉඩම් පවරා දීපුව ගජ විතුරන්ට ඉඩම් පවරලා දීලා උසාවියෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙලා මේ වංචා හොරකම් දූෂණය සම්බන්ධ දඩුවම් ලැබලා තියෙන මේ ජනාධිපතිතුමි කෙනෙක් චන්ද්‍රිකා කුමාරතුංග මැති.
නැහැ අපි මේ කරන්නේ.
ඒක නිසා අපි කියන්නේ එතනට යන්න එපා.
ගරු ඒෂා විචාරකගේ මැතිතුමා ඊළඟ ප්‍රශ්නය අහන්න.
ගරු කතානායකතුමනි මම අහනවා ප්‍රශ්නේ.
ගරු අධ්‍යාපන මැතිතුමා.
ගරු කතානායකතුමනි අයන්න ඔව් අයන්නේ දෙක පන්සිය හයකි අයන්නේ තුන ද්විතීය කංශයේ 611 ශ්‍රේණි ගුරුපුර අප්පාඩු 9ක් හා අපොස උසස් පෙළ ගුරුපුර අප්පාඩු 7ක් ඇත. එමුණු මේක. 4 ඔව් 2015 වර්ෂයේදී මෙම විද්‍යාලයට ගුරු සහායකයන් 6 දෙනෙකු පත් කර ඇති අතර සබරගමු පළාතේ ආණ්ඩුකාරතුමාගේ නියෝගයෙන් එම ගුරු සහායකයන් 6 දෙනාම එකවර ගුරු පුහුණුව නිදහස් කර ඇත. මෙම වර්ෂයේ ජූලි මාස අවසානයේ ඔවුන් ගුරු පුහුණුව අවසන් කර පැමිණීමෙන් නියමිත අතර ඉන්පසු එම විද්‍යාලයට ස්ථානගත කිරීමට නියමිතය. එලෙසම ඉදිරියේ බඳවාගත් ලබන නවක දෙවල මාධ්‍ය ගුරුවරුන්ගෙන්ද මෙම පාසලේ ගුරු හිඟය පියවුවට කටයුතු කරන බව සබරගම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දන්වා ඇත. අදාළ නොවේ. එතුමනි අපේ ගරු ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා සාර්ථක පිළිතුරක් ලබා දුන්න වගේම සත්‍යය මං හිතන්නේ එතනින් අවබෝධ වෙනවා මෙතන ගැටලුවක් තියෙනවා කියලා ගරු ඇමතුමා පිළිගන්නවා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි රතුපුර දිස්ත්‍රික්කයේ තියෙන අධ්‍යාපන කලාප වලින් මේ නිවිතිකල අධ්‍යාපන කලාපය තමයි මං හිතන්නේ පසුගාමීම අධ්‍යාපන කලාපය. මේ මේ ඒ අතරින් මේ පාසලේ මේ තියෙන ප්‍රශ්නේ මම මේක දාලා දැන් ගොඩක් කල් වෙනවා. අද වෙනකොට මම හිතන අවුරුද්දක් විතර ගිහිල්ලා ඔබතුමා යම් යම් පියවර අරගෙන තියෙනවා. මේ ගැටලුවට ප්‍රධාන හේතුව වෙන්නේ ගරු අධ්‍යාපන ඇමතුමනි සබරගමු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යවරයා කෑගල්ලෙන් මහ ඇමතුමා පත් වෙනකොට මට මේක ලොකු ගැටලුවක්. තරඟ විභාග තියලා ඉවර වෙලා ගුරුවරු බඳවගත්තත් කෑගල්ලෙන් තමයි වැඩි පුරන්නේ. අද වෙනකොට සබරගමු පළාතේ ගුරු හිඟයක් නැහැ. පළාතේ ඕනවටත් වඩා අතිරික්තයක් තියෙන තරමට ගුරුවරු ඉන්නවා. මේක හරියට සමපාත කරගන්න තුලනය කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද කෑගල්ලෙන් තමයි තරඟ විභාග තියලා ගත්තත් එන්නේ කෑගල්ලෙන් විතරයි අධ්‍යාපන ඇමතිතුමා මහ ඇමතිතුමාන. ඉතින් ඒකින් මේ ගැටලුව තුල මේ වගේ දුෂ්කර කලාපවල ගුරු හිඟයට උත්තරයක් හොයන්න බැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් පළවෙනි ප්‍රශ්න විදිහට අහන්නේ මේ ගැටලුවට ගන්නා වූ පියවර කුමක්ද? ඇත්ත වශයෙන්ම මේ ගරු කතානායකතුමනි දෙමළ මාධ්‍යෙන් ගුරු පුරප්පාඩු තියෙන හේතුව තමයි මේවට බඳව ගන්න ඒ නියම නිසි සුදුසුකම් තියෙන ගුරුවරුන් නොමැතිවීම. ඒ නිසා අපි දැන් අලුතෙන් මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා පළාත් සභාවට විශ්‍රාම ගිය අයගෙන් බඳව ගන්න කියලා. මේ දෙමළ මාධ්‍යෙන් විශ්‍රාම ගිහිල්ලා ඉන්නවා නම් ඒගොල්ලන්ගෙන් බඳවගෙන මේ දැනට මේ ප්‍රශ්නය මේ ගුරු හිඟියේ පියව ගන්න කටයුතු කරන්න කියලා. මොකද සමහර බඳව ගත්තත් ඒ ප්‍රදේශවල ඉන්නේ නැහැ. දැන් දෙමළ මාධ්‍යෙන් ගුරු පුරප්පාඩුවට බඳව ගත්තාම උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් තමයි පත් වෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ ගිහින් සේවය කරන්නේ සමහර කොටසක් බඳව ගත්තාම අතහැරලා යනවා. මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒකට විකල්පයක් වශයෙන් තමයි අර පසුගිය කාලවල දෙමළ මාධ්‍ය උගන්වලා විශ්‍රාම ගිය අයගෙන් වත් මේ తాවකාලික පදනම් මත මේ බදව ගන්න කියලා උපදෙස් දීලා තියෙනවා. මම හිතන්නේ මේ දිනවල ඒකටත් අවශ්‍ය පියවර ගනිමින් යනවා. දෙවෙනි ප්‍රශ්නේ ගරු කතානායකතුමනි දෙමළ මාධ්‍ය ගුරුවරු බඳවා ගැනීමට මමත් සබරගම පළාත් සභා මන්ත්‍රීවරයෙක් ඉන්න කාලේ තීන්දුවක් ගත්තා. ගරු ඇමතිතුමා දන්නවා ඇති උසස් පෙළ සමත් දෙමළ දරුවෝ ගුරු සහායකවරු විදිහට බඳව ගන්න කියලා. මේකේ අයදුම්පත් කැඳෙව්වට පස්සේ ඒත් අයදුම්පත්‍රාවේ 36ක් හෝ 40ක් මට දන්න තරමින් 900 ගාණක් ආව රත්නපුර දිස්ත්‍රික්කයෙන් කෑගල්ලෙන් ආවේ 36ක් හෝ 40ක්.
මේ හේතුව මත මේ ගැටලුව තියෙන කරු ඇමතුනේ මෙතන. මේ හේතුව මත මහමැතිතුමා මේක ආපව පස්සරද. මේ නිසා ප්‍රධාන අමාත්‍යවරයාගේ අවශ්‍යතාවයේ පිරිමහන්න ගිහින් තමයි මේ ගැටලුව නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා අදටත් අපි ආණ්ඩුකාරතුමිය අලුත් ආණ්ඩුකාරතුමියක් ඉන්නේ මේ උසස් පෙළ සමත් දෙමළ මේ ශිෂ්‍ය අරගෙන ගුරු සහායකුරු විදිහට දාලා පුහුණු කරනවා නම් මේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. ගරු ඇමතුමනි, ඔබතුමා ජාතික පාසල් ගැන ඉතා උනන්දුවෙන් මේ රටේ වැඩක් කරනවා වගේ මේ පළාත් පාසල් වල මේ තියෙන ගැටලුවට උත්තරේ ඔබතුමා කොච්චර උනන්දු වෙලා කරත් එන්නේ නැහැ. රත්නපුර අධ්‍යාපන පළාත් අධ්‍යාපනයේ තාම මං හිතන්නේ තියෙන්නේ ප්‍රාථමික අවධියේ මේක උඩට ගන්නම මේක දේශපාලන හේතු මත. මොකද අද පළාත් සභාව විසිරුවලා තිබුණත් මේ කට්ටියන්ගේ බලල්ලත් වලින් මේක ක්‍රියාත්මක. ඒ නිසා මම ඔබතුමාගෙන් අහනවා මේ වෙනුවෙන් කඩිනමින් ගරු අධ්‍යාපන අමාත්‍යවරු ඉදිරියට ගන්න පුළුවන් පියවර කුමක්ද කියලා.
ගරු කතානායකතුමනි, මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ අපිට පළාත් සභාවල මේ කටයුතු වලට මැදිහත් වීමේ සීමාවක් තියෙනවා. අපිට අර ඔබතුමා කිව්වා වගේ ප්‍රශ්න තියෙනවා නැතුව නෙමෙයි. මේ පාර්ලිමේන්තු සභාගර්භයේම මම කතා කරලා තියෙනවා. විශේෂයෙන් අපි අර පළවෙනි වසරට ළමුන් අඩු කරගෙන යනකොට දෙවෙනි වසරේදී පළාත් සභාව විසින් තොග පිටින් දානවා. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්නෙත් ඒ වගේම එකක් තමයි. ඉතින් ඒ කොහොම වුණත් අපි අර ඔබතුමා කිව්වා වගේ උසස් පෙළින් දෙමළ ගුරු සහායකයින් නැත්තම් ඒ ගුරුවරුන් බඳව ගන්න අවශ්‍ය පියවර ගන්නම්. මේ දැනටත් ඒ බොහෝ දේවල් දැන් ඊයේ ගුරු අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු 356ක පත්වීම් දුන්නා. ඒ වගේ විදුහල්පති මේ විදුහල්පති ධූර ඒ වගේ විවිධ ඒවා දැන් පුරෝමින් යනවා. මං හිතන්නේ ඉදිරි කාලේ මේ ප්‍රශ්නත් විසඳුමක් ඔබතුමා කියන ආකාරයෙන් දෙන්න පුළුවන් වෙයි. පළාත් සභාව මෙතන වෙලා තියෙන්නේ අපි ආණ්ඩු දෙකක් නැත්තම් පළාත් සභාව වෙනත් පක්ෂය දරන්නේ. ඒක ගොඩක් වෙලාවට සමහර ඒවා අපිට ඕන විදිහටම කරගන්න බෑ. හේතුව අර දෙන නියෝග නැත්තම් ඒ චක්‍රලේක සමහර වෙලාවට උල්ලංඝනය කරලා වෙනම ආණ්ඩුවක් වගේ වැඩ කරනවා සමහර පළාත් සභා. ඉතින් මම ඒක නොකිය බෑ. ඒ තත්ත්වය නිසා තමයි සමහර මේ ගැටලු ඇති වෙලා තියෙන්නේ.
හොඳයි මම සුචේ. ඔබතුමාට මේ පැහැදිලි කිරීමක් කියලා ඔබතුමාට පුළුවන් නම්
ගරු කතා නැතිනු ඕනම ප්‍රශ්නයක් අහන්න තරමක් අහන්න පුළුවන්.
හොඳයි අහන්න ගරු මන්ත්‍රීතුමා.
2006 වසරේ අපේ ඉල්ලීම් මත සුසිල් ප්‍රේමජාන්ත මහත්තය ඇමතිවරය වශයෙන් ඉන්නදී අධ්‍යාපන අපි කිව්වා මේ රටේම තියෙන දෙමළ මාධ්‍ය පාසල්වලට උසස් පෙළ තියෙන පාසල්වලට ලබා දෙන්න කියලා සයන්ස් මැක්ස් උසස් පෙළට ගුරුවරු. මේක යම් ප්‍රමාණිකින් ස්ථාපිත වුණාට මේක සාර්ථක වුණේ නැහැ. හම්බන්තොට දිස්ත්‍රික්කේ තියෙන එකම ජාතික පාසල දෙමළ මාධ්‍ය සහිර විද්‍යාලය. ඒ සහිර විද්‍යාලයටත් බොහොම අමාරුවෙන් දෙන්නේ දැම්මා. නමුත් දෙන්නේක් මදි. ඊට පස්සේද සුමානකින් දෙයකින් ඒ දෙන්නත් ගියා. අද වෙනතුරුත් ඒ ජාතික පාසලේ හම්බන්තොට තියෙන සයන්ස් මැක්ස් උසස් පෙළ අද වෙනතුරුත් ඒ දෙමළ මාධ්‍ය දරුවන්ට ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ. ඒක හරි අපරාධයක්. ඔබතුමාගේ අවධානය යොමු කරලා හරි ඉතාමත්ම ඉක්මනින් මේ පසු විඳන්නේ කියලා මං කාරුණික ඉල්ලා සිටිනවා.
හොඳයි.
අර කතානායකතුමනි, මේ ප්‍රශ්නය දෙමළ මාධ්‍ය විතරක් නෙමෙයි සයන්ස් මැක්ස් කියන විෂයන් වලට සිංහල මාධ්‍යෙන්වත් ගුරුවරු නැහැ. අපි දැන් පසුගිය දවස්වල විද්‍යාව සහ ගණිතයට ගැසට් කරලා ගුරුවරු ගුරුහිඟයට බඳව ගන්න ගියාම අපිට අවශ්‍ය ප්‍රමාණයට අත් වශයෙන්ම පුරප්පාඩු සංඛ්‍යාවටවත් ඉල්ලුම් කරේ නැහැ. ඒකට හේතුව විද්‍යාව සහ ගණිතය උපාධිධාරීන් ගොඩක් වෙලාවට වෙන වෙන විෂයන් වලට යනවා වෙන වෙන වැටුප් තලයන් වලට. දැන් මේකට විසඳුමක් වශයෙන් අපි විද්‍යාව ගණිතය සහ විවිධ මේ ඉල්ලුම් කරලත් ඉල්ලුම් කරන්නේ නැති විෂයන් වලට ඒ කැබිනට් පත්‍රිකාවක් දාලා උන්ට දීමනාවක් දෙන්න කටයුතු කරන්න හදන්නේ. නැත්නම් අපිට මේ ගුරු සේවයට එන්නේ නැහැ ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම විද්‍යා උපාධිධාරීන් සහ ගණිතය උපාධිධාරීන්. මේක තමයි ප්‍රශ්නේ. එතකොට මේ දෙමළ නෙමේ සිංහල වලටත් මේ ප්‍රශ්නෙම තියෙනවා.
හොඳයි මම හිතුවේ ගරු ඩලස් සම්ප්‍රලපෙන් මැතුමා.
ගරු කතානායකතුමනි, මම ඇමතුමාට ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා නිදැල්ලේ පැහැදිලි කරගැනීම ලබා දීමට අවස්ථාවක් මේ හිමිකිරීම පිළිබඳව. දෙමළ මාධ්‍ය ගුරු හිඟය පිළිබඳව ගරු කතානායකතුමනි, ඒ සම්බන්ධයෙන් විධානගේ මන්ත්‍රීතුමා කිව්ව වගේ පළාත් සභාවල තියෙන උදාසීන අකර්මණ්‍ය පිළිවෙත පිළිබඳවත් අපි තීරණ ගන්න ගරු ඇමතුමනි. නමුත් මේකේ ඉතාම තීරණාත්මක ලක්ෂයක්කට අපි මේ මොහොතේ පැමිණලා තියෙනවා. දැන් මාතර දිස්ත්‍රික්කයේ උදාහරණයක් විතර ගත්තොත් ප්‍රධාන ජාතික පාසල් සුජාතා ජාතික පාසල, සාන්ත තෝමස් පිරිමි පාසල ආදි වශයෙන් සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා ඇඳුම් කිරීමේදී දෙමළ භාෂාවෙන් දෙමළ භාෂා විෂයක් වශයෙන් ඇඳුම් කිරීම දැන් ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා ගුරුහිඟය නිසා. මෙවර නිල නොවන විදිහට මේ සෑම පාසලකින්ම දරුවන්ගෙන් ඉල්ලීමක් කරන්න කරලා තියෙන මේ මොහොත වෙනකටත් දෙමළ භාෂාව විෂයක් විතර ඇඳුම් කරන්න එපා කියලා. ඒක විදුහල්පතිතුමනි වරද්දවත් අනිකුත් ගුරුවරුන්ගේ වරද්දවත් දෙමේ ගරු ඇමතුමනි විෂය අධ්‍යයන කටයුතු සඳහා ගුරුවරුන්ගේ හිඟකම පිළිබඳ ප්‍රශ්නේ. තාවකාලික විසඳුමක් නැත්නම් මේ ජාතික සංහිඳියාව ගැන වැඩියෙන්ම කතා කරපු ආණ්ඩුවක් යටතේ සහෝදර භාෂාව අධ්‍යයනය කරන්න ඉඩ නොලැබීම බරපතල ගැටලුවක් වෙන්න පුළුවන්. නිසා මේකට කඩිනම් විසඳුමක් මැදිහත් වීමක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා අපි.
හොඳයි ගරු ඇමතුමා.
ගරු කතානායකතුමනි, අත්ත වශයෙන්ම මේ බරපතල හිඟයක් තියෙන්නේ. මොකද දෙමළ මාධ්‍යෙන් මේ දකුණේ ප්‍රදේශවලට පාසල්වලට ගුරුවරුන් නොයාම සහ ඒ ප්‍රදේශවලින් දෙමළ මාධ්‍යෙන් ඒ විභාගයක් තිබ්බත් ඒකට ඉල්ලුම් කරන ප්‍රමාණය ඉතා සීමිත වීම මේ ප්‍රශ්න ටික බලපානවා. නමුත් අපි බලනවා දැන් කාලයක් යනවා මේ අපි දැන් මේ සැලසුම් කරගෙන යන්නේ පුළුවන් තරම් මේ ගුරුවරු අරගෙන පුහුණුවක් දීලා මේ පාසල්වලට මුදාහරින්න ටික කාලයක් යනවා. නමුත් නැවත නැවත අපි දැන් ගුරු සහායක පත්වීම විශාල ප්‍රමාණයක් පහුගිය කාලේ දුන්නා. උතුරු නැගෙනහිර ප්‍රදේශවලට දුන්නා, ඒ වගේම වතුකරේට දුන්නා. මේ ආදී වශයෙන් අපි සමහර මේ අපි ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේ ප්‍රදේශවලටත් ඒ තියෙනව සපයලා තියෙනවා. නමුත් ඒත් මේ හිඟේ අවසන් කරන්න පුළුවන් වෙලා නැහැ. ඉතින් අපි බලනවා ඉදිරි කාලයේ ඔබතුමා කිව්වා වගේ මේ තවදුරටත් මේ ක්‍රමවේද හදාගෙන මේ ගුරු හිඟය අවම කරන්න.
හොඳයි බොහොම ස්තුතියි ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා. ගරු නගර සැලසුම් ජල සම්පාදන මැතිතුමා.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු සභානායකතුමා. ගරු සභානායකතුමා.
රවු ෆකීම්.
නෑ එතුම නෑ.
Two weeks time, sir.
Two weeks. ගරු බිමල් රත්නායක මැතිතුමා, ගරු අග්‍රාම මැතිතුමාගේ ඇසීමට, ගරු දිවිචානක මැතිතුමා, ගරු චාර්ල්ස් නිර්මලනාදන් මැතිතුමා, තැපැල් සහ මුස්ලිම් ආගමික මැතිතුමාගේ ඇසීමට.
කතානායකතුමනි, තමල් පාසලේ
තමල්ලගම
ප්‍රශ්නය කියන්න උත්තර முன்னாடி பின்னணி அறிக்கையை நான் சொல்ல வேண்டும் நினைக்கின்றேன். விசேஷமாக யுத்த சூழல் நிலவிய காலத்திலே முல்லைத்தீவு தபால் அலுவலக கட்டிடம் சேதமடைந்துடன் முல்லைத்தீவு அலுவலகத்தின் சேவைகள் தொடர்ச்சியாக பேணுவதற்கான முல்லைத்தீவு பிராந்திய தபால் அத்தியாட்சியர் கட்டிடத்துக்கு முல்லைத்தீவு தபால் அலுவலகம் கொண்டு செல்லப்பட்டுள்ளது. முல்லைத்தீவு பிராந்திய தபால் அலுவலகத்திற்கு உரித்தான பதவியினர் மாவட்ட கணக்காளர் அலுவலகத்திற்கும் முல்லைத்தீவு தபால் நிலையத்துக்கும் இணைப்பு செய்யப்பட்டுள்ளன என்பதுடன் உத்தியோகபூர்வ கடமை நடவடிக்கைகள் வவுனியா பிராந்திய தபால் அத்தியட்சர் அலுவலகத்துக்கு பொறுப்பளிக்கப்பட்டுள்ளது. யுத்த சூழல் நிறைவடைந்த போதிலும் முல்லைத்தீவு பிராந்திய தபால் அத்தியட்சர் அலுவலகத்திற்கு தகுந்த கட்டிடம் ஒன்றை தேடி பெற்றுக்கொள்வதில் அசௌகரியங்கள் காரணமாக முல்லைத்தீவு பிராந்திய தபால் அத்தியட்சர் அலுவலகத்தை மீள ஸ்தாபிக்க முடியாத போயுள்ளது. 2018 ஆண்டுக்கான புதிய கட்டிடங்களை நிர்மாணிப்பதற்கு தபால் திணைக்களத்துக்கு நிதி ஒதுக்கீடு வழங்கப்படவில்லை என்பதுடன் தபால் தலைமையகம், மத்திய தபால் பரிமாற்ற நிலையம், அனைத்து நிர்வாக அலுவலகங்கள், தபால் பயிற்சி நிறுவனங்கள் மற்றும் தபால் அலுவலகங்கள் 653 உள்ளிட்ட சகல கட்டிடங்களையும் புதுப்பிக்க வேண்டி 2018 ஆண்டுக்கு வழங்கப்பட்டுள்ள நிதி ஒதுக்கீடு ₹1,160,000. இதன் மூலம் வடமாகாணத்துக்கு ஒதுக்கப்பட்டுள்ள நிதியை பயன்படுத்தி புதுப்பிக்க உத்தேசிக்கப்பட்டுள்ள அலுவலகங்களிலிருந்து முல்லைத்தீவு தபால் அலுவலகத்துக்கு கட்டிடத்தை புதுப்பிக்க முன்னுரிமை வழங்க நடவடிக்கை மேற்கொள்ளப்படும். சேதமடைந்துள்ள முல்லைத்தீவு தபால் அலுவலகத்துக்கு கட்டிடத்தை புனரமைப்பித்துக் கொள்ள முடியும் பட்சத்தில் அதில் மீண்டும் தபால் அலுவலகத்தை ஆரம்பித்து வைப்பதற்கும் தற்போது தபால் அலுவலகத்துக்கு பிணையப்படுகின்ற கட்டிடத்தில் முல்லைத்தீவு பிராந்திய தபால் அத்தியட்சர் அலுவலகத்தை மீள ஸ்தாபித்திருக்கும் இயலுமாகும் என்று நினைக்கின்றேன். உங்களது கேள்விகளுக்கு முதலாம் கேள்விக்கு பதிலாக ஆம், இரண்டாம் கேள்விக்கு முல்லைத்தீவு மாவட்ட தபால் அச்சர் அலுவலகம் மற்றும் முகத்தபால் அலுவலகத்திற்கு ரெண்டை தவிர இந்த திணைக்களத்துக்கு உரித்தான ஏனைய அலுவலகங்கள் திறந்து வைக்கப்பட்டுள்ளன. மூன்றாவது கேள்விக்கு பதிலாக ஆம், நான்காவது கேள்விக்கு பதிலாக ஆம் தெரியும் என்றாலும் பின்வரும் காரணத்தினால் அதை செயற்படுத்த சாத்தியமற்றதாக உள்ளது. ஆவண முல்லைத்தீவு தபால் அலுவலக கட்டிடம் யுத்தத்தினால் சேதமடைந்துள்ளதன் முல்லைத்தீவு மாவட்ட தபால் அத்தியட்சர்கள் அலுவலகத்துக்கும் உரித்தான கட்டிடத்தில் முல்லைத்தீவு தபால் அலுவலகம் பேணி வரப்படுகின்றது. முல்லைத்தீவு தபால் அலுவலகத்திற்கு புதிய கட்டிடம் பெற்றுக் கொடுத்த பின்னர் முல்லைத்தீவு மாவட்ட தபால் அத்தியட்சர் அலுவலகத்தை மீண்டும் திறந்து வைக்கும் வாய்ப்பு உள்ளது என்பதை அறிவித்து வருகின்றேன். ஏற்படுதற்ற
சபாநாயகர்களே, முதலாவது கேள்வி, கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் குறிப்பிட்டது போல அத்தியட்சியர் அலுவலகம் மீள ஆரம்பிக்கப்படும் என்று கூறியிருக்கிறீர்கள். ஆனால் அதுக்கு புதிய கட்டிடம் அமைத்து ஆரம்பிக்கப்படுமா அல்லது தற்காலிகமாக ஏதாவது கட்டிடம் வாடகைக்கு எடுத்து ஆரம்பிக்கப்படுமா என்பது?
தற்காலிகமாக ஏது கட்டிடம் இருப்பின் அதை நாங்கள் உடனடியாக அறிவிக்க முடியும், அல்லது திரும்ப புதிதாக ஒரு கட்டிடம் அமைக்க வேண்டும் என நினைக்கிறேன்.
ஏற்கனவே அதுக்குரிய நிலம் இருக்கிறது. யுத்தத்துக்கு முன்பு அத்தியட்சர் அலுவலகம் இருந்த காணி இருக்கிறது. அதற்கு நீங்கள் கூறியது போல இனிவரும் அடுத்த ஆண்டில் சரி புதிய கட்டிடம் அமைத்து அலுவலகம் ஆரம்பிப்பதற்கும் தற்காலிகமாக கட்டிடம் எடுக்கக்கூடிய வாய்ப்புகள் இருக்கிறது. அந்த பிரதேசத்தில் வாய்ப்புகள் இருக்கிறது. ஆகவே தபால் மாதிபரிடம் அந்த ஆணையை பிறப்பித்து தற்காலிகமாக கட்டிடம் ஒன்றில் ஆரம்பிப்பதற்கு தங்களை கேட்டு நிற்கிறேன்.
அப்படியாக ஒரு தற்காலிகமான ஒரு கட்டிடத்தை பெற்றுக்கொள்ள முடியுமாயின் நான் தபால் அதிபருடன் கதைத்து குறைய நடவடிக்கை மீட்க நடவடிக்கை இருப்பேன்.
ஓகே, தேங்க்யூ. கரு எக்ஸ்ட்ரா அப்பாயின்மெண்ட். ஓ, மே பிரசித்தம்மாந்த ඔව් ගරු හැමිට ආයු කොහොමද කැමැතිද පැහැදිලි කිරීමක් ගන්න කැමති
නැහැ.
හොඳයි.
ඔව්. ගරු කතානායකතුමනි, අද මේ මොහොත වෙන විට 26,000ක් වන තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ වර්ජණයට දින 10ක් ගත වෙලා තියෙනවා. ආණ්ඩුව විසින් ගරු ඇමතුමා සේවයට වාර්තා කරන්න නැති සේවකයන් සේවයෙන් පහ කරන බව කිව්වත් මම දන්න තරමින් ඊයේ වන විටත් 99%ක් සේවකයෝ සේවයට වාර්තා කළා නැහැ. සහ ඔවුන් ඊයේ උපවාසයක් ආරම්භ කරා. එය මාරාන්තික උපවාසයක් දක්වා වර්ධනය වෙන බව ජනමාධ්‍යවලට ඔවුන් පවසා හිටියා. තැපල් පතිතුමා ඉතාම පැහැදිලිව මාධ්‍යයට කිව්වා මේ සඳහා වූ විසඳුම් යෝජනාවලිය අපි ඉදිරිපත් කළා තියෙනවා. කැබිනට් අපේ ඇමතුමාට ඉදිරිපත් කළා තියෙනවා. කැබිනට් මණ්ඩලය විසින් ඊට අනුමැතිය ලබා දුනොත් මේක මේ වර්ජන මෙතන ඉවරයි කියලා. නමුත් එසේ නිමා වෙන බවක් ගරු කතානායකතුමනි පේන්නේ නැහැ. තැපල් ලිපි ලක්ෂ 2000ක් ගොඩ ගැහිලා තියෙනවා. සියලුම කටයුතු රාජ්‍ය කටයුතු අකර්මණ්‍ය වෙලා තියෙනවා. බරපතල තත්ත්වයක් කරගත නැතුමනේ. උසාවි පාඩම වෙන වෙලා තියෙනවා.
මම දැන් මේ ස්තුතිවන්ත වෙන ඔබතුමාට මේ ප්‍රශ්නේ නැගීම සම්බන්ධ මන්ද මමත් මේ සභාව දෙනුවත් කරන්නයි අදහස් කළේ. අතම එතුමා කිව්වා වගේ දැන් තැපල් වර්ජනේ දැන් දවස් 10ක් පහු වෙලා පවත්වාගෙන යනවා. හැබැයි මේක මේ අපි මේ ආණ්ඩුවෙන් වෙච්ච වරදීමක් නෙවෙයි, පරණ ආණ්ඩුවේ පෞගෙවීමක් තමයි අපි සිදු කරන්නේ. ඒ කියන්නේ 6/2006 තියෙන චක්‍රලේඛයේ තියෙන ගැටලුකාරී තත්ත්වයේ මතයි මේ ප්‍රශ්නේ උද්ගත වෙලා තියෙන්නේ. හැබැයි මේ සම්බන්ධව මම දිගින් දිගටම මේ වෘත්ති සමිතිය එක්ක පසුගිය කාලේ සාකච්ඡා කරලා අමාත්‍ය කිරිට මේ අමාත්‍ය මණ්ඩලයට මේ සංදේශයක් ඉදිරිපත් කරා මේ ප්‍රශ්නේ විසඳන සඳහා යම් යෝජනාවක් එක්ක. අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධව ගරු සරත් අමුණුගම ඇතුමාගේ ප්‍රධානීන් රැස් වෙන අනුකම්පිට යොමු කළා. එතනදී යම් යම් මේ තැපැල්ට අදාළ වූ ප්‍රශ්නයක වුවත් මේ ප්‍රශ්න විසඳීමේදී අදාළ පාර්ශ්වයෙන් ගානාවගේ නිරීක්ෂණ අපිට අවශ්‍ය වෙලා තියෙනවා. එතනදී පරක්කුවක් සිදුනා. ඒ අතරතුර නිලධාරීන් මන්නේ සම්මවිත තවත් සභාවක් රැස් වුණා. ඒකේදී නිර්දේශයක් ආවා මේක අපි වෘත්ති සමිතියත් එක්ක සාකච්ඡා කරලා තැපැල්ටම ආවෙන් කිව්වූ යම් වැඩපිළිවක් යොදන්න කියලා. ඒ සම්බන්ධව අපි දැන් ඒ වෘත්ති සමිතියත් එක්ක සාකච්ඡා කරමින් පවතිනවා. ඒත් එක්කම මෙතන තියෙන ගැටලුව තමයි දැන් ඉස්සර මේ චක්‍රයට එන්නට පෙර දැන් මේ ශ්‍රේණිව බලනකොට 1යි 2යි පමණයි තිබුණේ. දැන් 2006 චක්‍රයකට ආවට පස්සේ මේ තවත් ශ්‍රේණියක් එකතු වෙලා ශ්‍රේණි 3වෙනි ශ්‍රේණි මේ 3 ශ්‍රේණිය ඉවත් කිරීමටත් එයාගේ ඉලිමක් තියෙනවා. මේ සම්බන්ධ පසුගිය කාලේ ගරු අග්‍රමාත්‍යමාගේ ලේකම්තුමාගේ ඒ ප්‍රාණත්ව අපි තවත් සාකච්ඡා පැවැත්වුවා වෘත්ති සම්පතිත් එක්ක. එතදී අපි මේ වැටුප් කොමසමේ කොමසාස්තුමාත් ඒකට පැමිණියා. එතෙන්දී මම හිතන්නේ මටත් පුදුම වුණා බොහෝ කාලයක් තිස්සේ ඒක බැහැ කියලා කියාගෙන ආපු වැටුප් කොමසම සභාපතිතුමා ඒකටත් එකඟතාවපත් කළ දිය. ඒය පළ කරා. ඒ නිසා දැන් මේ වෘත්ති සම්පති ගෙනියන මේ ව්‍යාපාරයේ ඒකට ප්‍රධාන ඉල්ලීම් දෙක රාණ්ඩුවේ පැත්තෙන් ඉතා සාර්ථක ප්‍රතිචාරය දක්වලා තියෙනවා. ඒ තමයි තැපැලට ආවිර්භික වූ යම් වැල්පලක් අලුත් සේවා ව්‍යවස්ථාවක් ඒ වගේම තුන්වෙනි ශ්‍රේණිය ඉවත් කිරීම. ඒ නිසා මම හිතන්නේ මේ ගෙනෙන ව්‍යාපාරයේ කිසිම තීරමක් නැති වැල්පලක් මම හිතන්නේ මේකේ පිටිපස්සේ තවත් අරමුණක් තියෙන බවයි මට පේන්නේ. මන්ද පසුගිය කාලේ මේ තැපැල් වර්ජිකේ අපි සහෝදරුන් පළපාලියක් ගිහිල්ලා රැස්වීම පැවැත්වුවා. ඒ රැස්වීමේදී අපේ තැපැල් ශ්‍රේණි වර්ජික නෙවෙයි වෙනත් සමිති සමාගම්වල අය කතා කිරීමේදී මට දැනුණා මේක ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රයක් හැටියටත් මේ ගෙනෙන බවයි මට පේන්නේ දැන්. ඒ නිසා මම කරුණාකරලා ඉල්ලනවා තැපැල් ශ්‍රේණි තුමන්ලගේ අපි ඒ අයගේ ඉල්ලීම් රාජ්‍ය විසින් ඉතාමත්ම සාර්ථක ප්‍රතිචාර දක්වලා තියෙන නිසා කරුණාකරලා සේවයට වාර්තා කරන නිසා මම එයාගේ ඉල්ලීමක්
කරනවා. නයි බොහොම ස්තුතියි ගරු හෙක්ට අප්පාය මැතිතුමා, ගරු විජිල් බලය මැතිතුමාගේ ඇසීමට, ගරු චමින්ද විජේසිරි මැතිතුමා
මම ආනාගරු කතා නැහැ.
සම්පත් සංවර්ධන මැතිතුමා ඇසීමට
මම ආනාගතා නැහැ.
හොඳයි.
කල් ගන්නවරයා.
2 weeks time sir.
ගරු ඉන්දිකා අනුරුද්ධ හෙරත් මැතිතුමා, ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා, ගරු වාරිමාර්ග ජල සම්පත්
මම අසමි
මැතිතුමා ඇසීමට
Time,
time, yeah. ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා, ගරු මහින්ද යාපන අභිවාදන මැතිතුමා
කතා නායකතුමනි මම අහනවා
2 weeks time ඉල්ලුවා නේ මැතිතුමා
කවුද
2 weeks time ඉල්ලුවා මැතිතුමා
ඇවිල්ලා ඉන්නවද
කවුද
ආ sorry හිතා
පුළුවන්ද බද මට යමුනා 2 weeks කියනවා
can you reply I withdraw that letter man sir if you ready
he's asked yes here so you can reply
2 weeks time sir
ah yeah that's right yeah ගරු මහින්දයාප අභිවාදන මැතිතුමා නේ ගරු මෙච්චරයි දෙවෙනි වටය අංක 4 ගරු බිමල් රත්නායක මැතිතුමා ස්ථානෝ සභාගත කරනවාද කල්ලිලන්
සභාගත කරනවා
හරි 5 ගරු ඩීවී චානක මැතිතුමා වරාය මැතිතුමාගේ ඇසීමට
සභාගත කරනවා
7 ගරු හෙක්ට අප්පෝය මැතිතුමා විදුලි බලය මැතිතුමාගෙන්
අහනවා ගතන
කල් ගන්නවා කල් ගත
කොච්චරද කල් අපේ
2 weeks time
2 weeks time නමේ ගරු ඉන්දික හෙරත් මැතිතුමා මුදල් ජනමාධ්‍ය මැතිතුමා ඇසීමට
සභාගත කරනවා
හොඳයි දොරහ ගරු මහින්දයාප අභිවදන මැතිතුමා රාජ්‍ය වේසය මහනුවර
සභාගත කරනවා
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 27 යටතේ ප්‍රශ්න ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා
නන්රි ගෞරව සභානායකර අවර්ගලේ ගෞරව විවසාය අමචර් මහින්ද අමරවීර අවර්ගලடம் கேட்பதற்கு அனுமதித்தது
என்னது
2012 ஆண்டு காலப்பகுதியில் கிளிநொச்சி மாவட்டத்தில் மீள் குடியேறிய விவசாய மக்களில் 127 பேருக்கு பொருளாதார அபிவிருத்தி அமைச்சு ஜப்பான் நிறுவன நிதி உதவியில் இரு சக்கர உழவு இயந்திரங்களை 50% மானியத்தில் வழங்கியிருந்தது அந்த 525,000 ரூபாய் பொறுமதியான மேற்படி உழவு இயந்திரங்களை பெற்றவர்கள் 250,000 ரூபாய் தவணை அடிப்படையில் செலுத்த வேண்டிய நிலையில் கிளிநொச்சி மாவட்டத்தில் தொடரும் காலநிலை சீர்கேடு காரணமாக குறித்த விவசாய மக்களால் தவணைகள் செலுத்தப்பட்டுள்ள நிலைமை ஏற்பட்டுள்ளதாகவும் இதன் காரணமாக மேற்படி உழவு இயந்திரங்களை பறிமுதல் செய்யக்கூடிய நிலைமை ஏற்பட்டுள்ளதாகவும் தெரிய வருகின்றது மேற்படி விவசாய மக்களின் நலன்களை அவதானத்தில் கொண்டு மேற்படி உழவு இயந்திரங்களை அம்மக்களுக்கு இலவசமாக வழங்கக்கூடிய ஏற்பாடுகளை மேற்கொள்ள முடியுமா அல்லது அந்த ஒரு நீண்டகால கடன் வசதியை ஏற்படுத்தி கொடுக்க முடியுமா என்பன போன்ற என்னுடைய கேள்விகளுக்கு கௌரவ அமைச்சர் அவர்கள் பதிலளிப்பார்கள் என கௌரவ சபாநாயகர் அவர்களை எதிர்பார்க்கின்றேன்.
அமாத்தியான்ச நிவேதன கரு வாரிமார்க ஜலசம்பத் ஆபதா கலமான அமைத்தி கரு துமிந்த திசாநாயக மேத்துமா இஸ் நாட் ஹியர்
ஹியர்.